සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සබ්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංකා නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමේච භික්ඛවේ ආකවා සත්තනාපහතබ්බාති සද්ධර්ම ශ්‍රවණ අභිලාෂි ගුණබර කාරුණික පින්වත්නි, අපි ගිය සතියේ සබ්භාසව සූත්‍රය පැහැදිලි කරගන්නට ආරම්භ කළා. ඒ සූත්‍රයේ මූලික අදහස ටික දුරක් පැහැදිලි කරගෙන ගිහිල්ලා යම් තැනක අපි නතර කළා මේ සතිය සඳහා. අද දවසේ සතියේ මූලික අවශ්‍යතා ටික පැහැදිලි කිරීමකින් අනතුරුව ඒ දර්ශනය කියන්නේ කුමක්ද කියලා උපමා නිදර්ශන සහිතව පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. කාලවකවානුව ප්‍රමාණවත් වුණොත් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? ඒ කෙබඳු තැන්වල යෙදෙනවද කියලා කතා කරන්න වෙනවා. එහෙදී නූපන්න ආශ්‍රව උපදින උපන්නාශ්‍රවයේ වැඩෙන මනසිකාරයක් පිළිබඳව කියවුණා. යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මය මෙනෙහි කිරීම. අපි ගිය සතියේ කතා කළා ඒ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා ඇති වෙන එක ප්‍රතිඵලයක් පිළිබඳව. කාලත්‍රයෙහි අතීතයේ පිළිබඳව, අනාගතයේ පිළිබඳව, වර්තමානයේ පිළිබඳව අපි තුළ හටගන්න සැකය, කුකුස පිළිබඳව, විචිකිච්ඡාව පිළිබඳව කියවු. අපි දර්ශනය කියලා යමක් හඳුන්වන්නේ මෙන්න මේ දර්ශනයට එළඹෙනකොට මෙන්න මේ බඳු සැක කුකුස් තියාගන්න පුළුවන් කමක් නැහැ. අපි පැහැදිලි කරලා දෙන්න යන දර්ශනය කියන තැන නිවැරදි වුණොත් මේ සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කළ ආකාරයට අහෝසින්නකෝ අතීත මද්ධානම් මම අතීතයේ හිටියද, මම අතීතයේ හිටියේ නැද්ද, මම කවුරු වෙලා ඉන්නේ නැද්ද, කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද, කවුරු වෙලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද කියන අදහස් එන්න විදිහක් නෑ. එහෙම ඔබට අදහස් එනවනම් අපි මේ කියලා දෙන දේ අර්ථවත් වෙලා නැහැ. ඒ වගේම අනාගතය පිළිබඳව මම අනාගතයේ උපදිනවා. උපදින්නේ නැහැ. කොහොම කෙනෙක් වෙයිද, කවුරු වෙයිද, කවුරු වෙලා කවුරු බවට පත් වෙයිද කියලා අනාගතය පිළිබඳව දහසක් එන්න විදිහක් නැහැ. දර්ශනීය කියන ඒ දහම අපි දැක ගන්න පුළුවන්. වර්තමානයේ තුලත් මම ඉන්නවද නැද්ද, කොහොමද, කවුද, කොහේ ඉඳලාවද, කොහෙට යනවද කියන මේ අදහස් වෙනස් විදිහක් නැහැ. යම් තාක් නිබඳු අදහස් පහළ වෙනවා නම් මේ ආකාරයෙන් මෙනෙහි කරන කෙනාට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව කියන්නයි අපි ඉතුරු කළේ. තස්සේවං අයෝනිසෝ මනසිකාරෝ සන්නං දිට්ඨිනං අඤ්ඤතරා දිට්ඨි උපජ්ජති අත්තිමේ අත්තාති වා අස්ස සච්චතෝ ඒකතෝ දිට්ඨි උපජ්ජති නත්ති මේ අත්තාති වා අස්ස සච්චතෝ ඒකතෝ දිට්ඨි උපජ්ජති නත්තනාව අනත්තානං අත්තනාව අත්තානං සංජානාමිති වාත්ත සච්චතෝ ඒකතෝ දිට්ඨි උපජ්ජති අත්තනාව අනත්තානං සංජානාමිති වා අත්ත සච්චතෝ ඒකතෝ දිට්ඨි උපජ්ජති අනත්තනාව අත්තානං සංජානාමිති වා අත්ත සච්චතෝ ඒකතෝ දිට්ඨි උපජ්ජති අතරා පනස්ස ඒවං දිට්ඨි හෝති යෝමි අයං අත්තාවදෝ මේ දෙයෝ තත්‍ර තත්‍ර කල්යාණ පාපකානං විපාකානං පටිසංවේදේති සෝපෝ පනමේ අයං අත්තා නිච්ඡෝ දුවෝ සක්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමං කතේව තස්සති ඉදං උච්චති භික්ඛවේ දික්ඛිගතං දික්ඛිගහනං දික්ඛාන්තාරෝ දික්ඛේසුකං දික්ඛි විපන්දිතං දික්ඛි සංයෝජනං දික්ඛි සංයෝජන සංයුක්තෝ දික්ඛවේ අත්තුතවා පුච්චනෝ න පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි ඒහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මෙන්න මේ ආකාරයෙන් අතීතයේ පිළිබඳව, අනාගතයේ පිළිබඳව, වර්තමානයේ පිළිබඳව සැක මුසු අදහස් පහළ වෙනවා නම් අනේ බඳු කෙනා ඒකාන්තයෙන් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැටිලා ඉන්නවා. අත්තිමේ අත්තාපි වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උපජ්ජති. මට ඒකාන්ත වශයෙන් ආත්මයක් ඇත කියන, මම ඉන්නවා කියන දෘෂ්ටියක ඉන්නවා. ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සච්චතෝ තේ තතෝ දිට්ඨි උපජ්ජති. සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඒකාන්තයෙන් දෘෂ්ටියක් උපදිනවා. එහෙම නැත්නම් නත්තිනේ අත්ථාති වාස පච්චතෝ තේතතෝ දිට්ඨි උපාදිති. මට ආත්මයක් නේ, මම කියලා කෙනෙක් නේ. සත්‍ය වශයෙන් ඒකාන්තයෙන් ස්ථිර වශයෙන් දෘෂ්ටියක් උපදිනවා. එහෙමත් නැත්නම් අත්තනාව අත්තානම් ආත්ම වූ මමම ආත්මයම හඳුනමේ කියන මෙන්න මේ දෘෂ්ටිය ඒකාන්ත වශයෙන් සත්‍ය වශයෙන් පහළ. එහෙමත් නැත්නම් ආත්ම වූ මම අනාත්මය හඳුනමේ යන දෘෂ්ටි ඒකාන්ත වශයෙන් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් පහළ වෙනවා. එහෙමත් නැත්නම් අනාත්ම වූ මම ආත්මය හඳුනමේ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් නිබඳු දෘෂ්ටියකට පැමිණෙනවා. එහෙමත් නැත්නම් අතවා පනස්සේ වන්දු දිටි. එහෙම නැත්නම් මෙන්න මේ බඳු දෘෂ්ටියක් ඇති වෙනවා. යෝමි අයං අත්තා වදු වේදේයෝ. යම් මෙබඳු ආත්ම භාවයක් ඇත්නම් වදු කතා කරන, වේදේයෝ වේදනා විඳින, తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං විපාකානං පටිසං. ඒ තැන්වල පාප පින්පව් විපාක විඳින සෝකෝ පනමේ අයං අත්තා. එබඳු යම් ආත්ම භාවයක් ඇත්නම් ඒ ආත්ම භාවය නිච්චෝ නිත්‍යයි, දුෝ සහවුනි, සස්සතෝ සර්වකාලිකයි, අවිපරිණාම ධම්මෝ නොවෙනස් වෙන සුළුයි, සස්සති සමත්, සාස්වතකයන්ගේ මෙන් නොවෙනස් වෙන නොපිරෙන ධර්මතාවය. තතේව තස්සතීති, නොවෙනස්න ආකාරයෙන් පවතින්නේ කියන මේ බඳු සංකල්පයක් ඇති වෙනවා. මහණෙනි මෙන්න මේ සංකල්පයේ මේ දෘෂ්ටිය ඉදන් මුච්චති දෙක්කරේ දෘෂ්ටිගත. මෙන්න මේක මහා දෘෂ්ටිගතයක්. දෘෂ්ටිගහණං දෘෂ්ටි ග්‍රහණය. දෘෂ්ටිකාන්තාරෝ දෘෂ්ටිකාන්තාරය. දෘෂ්ටි විසූකං සම්මාදිට්ඨිය විනිවිද යන දෘෂ්ටි විසූකය. දිට්ඨි විත්තන්දිත දෘෂ්ටි කම්පනය. දෘෂ්ටි සංයෝජන දිට්ඨි සංයෝජනය. දෘෂ්ටි ජාලය දෘෂ්ටි බැඳුම. දිට්ඨි සංයෝජන සංයුක්තෝ භික්ඛවේ අසුතවාකුතු. මහණෙනි මේ බඳු දෘෂ්ටි සංයෝජනයන්ගෙන් යුක්ත වූ අසෘතවත් පුද්ගලයා න පරිමුච්ඡති, නිදෙන්නේ නෑ ජාතියෙන් චරාවෙන් මරණේ. ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් නොමිදේ. න පරිමුච්ඡති දුක්ඛස්මාත්, සියලු දුකෙන් නොමිදේ යයි මම දේශනා කරමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවඳු දෘෂ්ටිවාදයකට අපි වැටුණොත් අපි සංසාරෙන් ජාති ජරා මරණයෙන් මිදීමක් නම් වෙන්නේ නැහැ. දැන් අපි මෙන්න මේ දර්ශනයට එළඹෙනතුරු මේ දෘෂ්ටි හයෙන් යම් දෘෂ්ටියක අපි වාසය කරමු. සමහර වෙලාවට වරින් වර ඒවා වෙනස් වෙන්න පුළුවන්. භාවනා කරන වෙලාවට භාවනා කරන පින්වතුන් එක දෘෂ්ටියකට වැටලා ඉන්න පුළුවන්. එහෙම නොකරන අය වෙනත් වෙනත් දෘෂ්ටි ජාලවල රැඳිලා ඉන්නවා. අපි බොහෝ දෙනෙක් මට ආත්මයක් තියෙනවා කියන අදහසේ ඉන්න අය. සමහර කෙනෙක් සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියන මේ දෘෂ්ටිවාදවල මතක තියාගන්න ඕන ඒවා නැහැ කියනකොටත් ඇත කියනකොටත් අපි නොදැනුවත් හෝ අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය හැටියට යම් දෘෂ්ටියකට වැටිලා. ඊළඟට අත්තනාව අත්තානං සංජානා. ආත්ම වූ මමම ආත්මය හඳුනමි. ආත්ම වූ මමම ආත්මය හඳුනමි කියන එබඳු දෘෂ්ටියකට වැටෙනවා. කුමක්ද මේ පැහැදිලි කරන්නේ? අපි සමහර වෙලාවට මම ආත්ම කොටගෙන මම ස්ථිරව පවතිනවා ඉන්නවා කියන මත ඉඳගෙන ලෝකයේද නিত্য වූ සාස්වත වූ පවතින ධර්මතාවයක් හැටියෙන් දකින අවස්ථාවදී එබඳු අවස්ථාවන් පිළිබඳව අපි සැලකුවොත් අපි සිහිනයකදී අපි සජීවී ලෝකයක ජීවත් වෙනවා සැරිසරනවා වගේ ගත කරන අත්දැකීමක් අපට දැනෙනවා. සිහිනයේදී අපිත් සජීවී බාහිර ලෝකයක් ඇති. අපි මේ සැබෑය කියන මේ ලෝකයේ තුල සිදු කරන හැම ක්‍රියාකාරකමක්ම සිහින ලෝකයේදී අපි ඒ ආකාරයෙන් ක්‍රියා කරනවා. හැම දෙයක්ම හැම කෙනෙක්ම හැම තැනක්ම සජීවී වෙලා තියෙනවා. ඒ ආකාරයෙන් අපි මනෝමය දර්ශනයන් තුල මවා ගන්න අවස්ථා තියෙනවා. අපි මොහොතකට කල්පනා කරලා බැලුවොත් අපේ මතකයන් අවදි කරලා අපි හිතෙන් හිතෙන් කතා කරන හිත ඇතුළේ යම් ක්‍රියාකාරකම් කරන අවස්ථා තියෙනවා. රාගික වෙන්න පුළුවන්, සදෝසි ද්වේෂ සහගත වෙන්න පුළුවන්. අපි හිතෙන්ම හිතනවා මම අද මෙහෙම ගිහිල්ලා මෙහෙම කරනවා. අපි සම්පූර්ණව හිත ඇතුලෙන් කරන හැටි කරන දෙයක් එක්කම සැලසුම් කරනවා. හිතෙන් ඒ ක්‍රියාවේ යෙදෙනවා. දැන් එතනදී තමා ආත්මභාවයක ඉන්නවා වගේම අනිත් හැම දෙයකම ආත්මීය බවක් තමන්ට හසුවෙලා තියෙනවා. මෙන්න මේ සඳහා පුංචි නිදර්ශනයකුත් තියෙනවා. ධම්මපදට්ඨ කතාවෙන් භාගිනේය සංගරක්කිත හාමුදුරුවෝ සංගරක්කිත හාමුදුරුවන්ගේ සහෝදරියගේ සා තමයි භාගිනේය සංගරක්කිත. ඒ පොඩි හාමුදුරුවෝ මාම ළඟ තමයි පැවිදි වෙලා හිටියේ. පොඩි හාමුදුරුවන්ට දවසක් රෙදි කඩක් ලැබුණා. හිතුවා මේ රෙදි කඩ ගුරු හාමුදුරුවන්ට මාම වෙන ගුරු හාමුදුරුවන්ට පූජා කරා. සංගරක්කිත හාමුදුරුවෝ බොහොම අල්පේච්ච හාමුදුරු කෙනෙක්. තුන් සිවුර හැර වෙන සිවුරක් දරන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝ පූජා කළ මේ වස්ත්‍රය බාරගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළා. කුංචි හාමුදුරුවන්ට ටිකක් අමනාපයක් ඇති වුණා. මම පූජා කළ කිරිකර මේ හාමුදුරුවෝ බාරගත්තේ නැහැ. මාත් එක්ක අමනාපයක් ඇතියක්, මට අකමැත්තක් ඇති. ඒ නිසා වෙන්නේ නැති මේක බාර නොගත්තා. දෝමනස්ස සාගත හිතක් පොඩි හාමුදුරුවන් හිතේ පහළ වුණා. දැන් මේ දෝමනස්ස සාගත හැඟීමත් එක්කම ගුරු හාමුදුරුවන්ට අවන්සලන්න ගත්ත වටාපත අරගෙන. දැන් ගුරු හාමුදුරුවෝ ළඟින් ඉඳගෙන පොඩි හාමුදුරුවෝ ගුරු හාමුදුරුවන්ට පවන්සලන. තරන් සැලන ගමන් ඔන්න පොඩි හාමුදුරුව මනෝමය ලෝකෙකට යනවා. පොඩි හාමුදුරුව කල්පනා කරන මගේ කිරිතර බාර ගන්න බැරි නම් මොකද මම ඉන්නද? මං යනවා යන්න කිදර. මේ රෙදි කෑල්ල කාට හරි විකුණලා මං එලිසියක්ව ගන්න. දැන් ඔන්න හිතෙන් දැන් එලි එලි එලු දෙනක් ගත්තා. දැන් ටික කලක් යනකොට එලු දෙනු කැටව ගහලා දැන් එලි උපසහක්. බෙන්ගලුරු රංචුවත් අරගෙන දැන් ගියන. තනකොළ පිටුනිය වලට යනවා, කන්න දෙනවා, බොන්න දෙනවා. බොහොම සැලකන දැන් එළුපත්ටි බොහොම ලොකු වෙලා. දැන් ලොකු ව්‍යාපාරිකේ. දැන් ඉතින් ටික කලක් යනකොට එයා දැන් මොන මං එනවා. දැන් හිත ඇතුලෙන් මේ ඔක්කොම විවාහයකුත් කරගන්න. දැන් ඕන කෙනෙකුත් ගෙන යවා ටික කලක් යනකොට ගබිකුත් හම්බ වෙනවා. දැන් තුන් දෙනාට ගමන් යන්න මොකක් හරි ඕනනේ කරක් තිබුණා. දැන් කරත්ෙන් යන හැටි නැහැටි දැන් හිතෙන් දකින්න ඔක්කොම දැන් මුළු ලෝකෙම දැන් සජීවී වෙලා. තමනුත් ආත්මයි ලෝකයක් ආත්මයි. දැන් මෙහෙම යනකොට කාලයක් යනකොට කල්පනා වෙනවා දැන් කොහොම වුණත් කවන්නේ මගේ ගුරු ආමුදුරු මාමනේ අපි යම් බලන්න මේ පුංචි පුතත් අරගෙන දෙන්න එක තබා කළා. දැන් නෝනවත් දරුවත් කරත් දෙනක් කරන දැන් කරත්ටි දක්කගෙන හාමුදුරුවෝ ඉන්න පන්සල පැත්තට එන්න එනවා. දෙන්නගේ පුංචි ප්‍රමාද දෝෂයකින් දරුවා බිමට වැටේ. ඉතින් කරත්ටි දක්ක දක්ක හිටියේ තරහ ගියා. අතේ තිබුණු කෙවිත කෙවිතෙන් බිරිඳට ගැහුවා. හැබැයි පාර වැදුනේ හාමුදුරුවා. ගුරු හාමුදුරුවන්ටයි වටාපතෙන් පාරක් ලැබුණේ. ඉතින් ගුරු හාමුදුරුවෝ කෙනෙක් බිරිඳට නෙමෙයි ගැව්වේ. මේ ගැව්වේ මටනේ. ඉතින් කුංචි හාමුදුරුවන්ට ලැජ්ජා හිතුණා. අනේ මම කොච්චර උතුම් හාමුදුරු කෙනෙක් ගැනද මේ විදිහට හිතුවේ. උන්වහන්සේ මගේ හිතත් දැකලා තියෙනව නේද කියලා මට ලැජ්ජා හිතුණා සමාවකට. කොහොමද මෙන්න මේ පුංචි සිදුවීම තුල අපට කියවෙනවා ලොකු කතන්දරයක්. මහන්සේ මනෝමය ලෝකයක සම්පූර්ණම සැරිසරුවා. සිවුරු ඇරලා ගිහිල්ලා එළුවේ කරගෙන ඒක බෝ කරලා අලු පට්ටියක් හදලා ගෙවල් හදලා විවාහ වෙලා දරුවන් හදලා කරත්ත අරගෙන මේ බොහෝ වෙලාවක් සජීවී ලෝකයක මේ හැමෝම සැරිසරුවා. ඉතින් අපිත් අපේ අතීතයේ කල්පනා කරලා බැලුවොත් අපි දවසකට කීවතාවක් නිබඳු දෘෂ්ටිවාදවල දෘෂ්ටිජාලවල දෘෂ්ටිකාන්තාරවල මම්මුලා වෙලා ඉන්නවද කියලා හඳුනගන්න පුළුවන්. මෙන්න මේ බඳු තැන්වලට අපි වැටෙන්නේ අයෝනිසෝ මනසිකාරය යෙදෙන නිසා. දර්ශනයේ නුවණ යෝනිසෝ මනසිකාරයේ නොයෙදෙන නිසා. ඊළඟට තවත් තැනක් තමයි අත්තනාව අනත්තානං සංජානාමිති වාස්සච්චතෝ තේසතෝ දික්ඛි පජ්ජති. හරිම පරිස්සම් වෙන්න ඕන තැනක්. අපි හුඟා ගැඹුරට බොහෝම සියුම්ව භාවනා කරන අය වැඩි සිටින දෘෂ්ටිය. හැම දෙයක්ම බොහෝම සියුම්ව අනිත්‍ය බවට වැටහෙනවා. අනාත්ම බවට බලනවා. එනේන අරමුණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. හැබැයි බලන්න ඉවර වෙන්නේ නැහැ. බලන්නත් ඉන්නවා බලන අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලන දේකුත් තියෙනවා. දැන් ටිකක් අපි කල්පනා කරලා බැලුවොත් අපි භාවනා කරන තැන්වල භාවනා කරන අවස්ථාවල මෙන්න මේ තැන තමයි අපි ඉන්නේ හුඟක් දෙන්නේ. මේ දර්ශනයේ දෙලඹෙනකන් මෙතන ඉන්නවා. අපිට අසුභ බව පේනවා. අසුභ බව බලන මම ඉන්නවා. ආස්වාද ප්‍රසවාසය පේනවා. පෙනෙන මම ඉන්නවා. දෙතිස් කුණුකේ දකිනවා. දකින මම ඉන්නවා. පුද්ගලයා ඉන්නවා. අත්තනාව නත්තවන මම ආත්මව ඉඳගෙන නිමනු අනාත්මයක් දකිනි කියන. ඉතින් අපි සමහර වෙලාවට මේ හොඳටම මේ අනිත්‍ය බව අනාත්ම බව හොඳටම දැකලා ලෝකය ගැන කිසිම ඇල්මක් නැති දැනකට ගියා වෙන්න පුළුවන්. මහා විරාගණුවත් දෘෂ්ටි ජාලයකයි දෘෂ්ටියෙන් අපි නිදිලානේ. ලෝක දේක සමහර වෙලාවට එහෙම බලලා සම්පූර්ණයෙන් පරිසිද්ධලා වෙන්න පුළුවන්. ධානවලට යන්න පුළුවන්. හැබැයි පුද්ගල සංකල්පයෙන් නිදිලානේ. ඉතින් අපි බොහොම පරිස්සමෙන් නිදහස් වෙන්න ඕන හඳුනා ගන්න ඕන දෘෂ්ටියක් තමයි මේ අත්තනාව අනත්තානං කියන තැන. සමහර තැන් තියෙනවා අපිට මේ වැඩිය විස්තර කරන්න උත්සාහවත් වෙන්නේ මොකද අපිට හරි දෙයයි අවශ්‍ය කරන්නේ වරද කොහොමද ප්‍රසිද්ධ වෙන නිසා. අනත්තනාව අත්තානං සංජානාමි චවාස්සච්චතෝ තේසතෝ දික්ඛි පජ්ජති. තමාව අනාත්ම කොට දකින්න. දැන් අපි සමහර වෙලාවට මෙන්න මෙහෙම කරනවා. අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව, භාවනා ඉරියව්ව හොඳට හිතට හසුවේ. ඔන්න අපි මේක බෙදනවා කේ ලොම් නිය දත් හම් නස නහර මේ ආදි වශයෙන් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා ඒව තුලත් තියෙන එක එක කොටස් අරගෙන අපි බලනවා මෙතන තියෙන පටවි ධාතු තබ්බද ආපෝ ධාතු රෙගිරෙන ගැති තේජෝ ධාතු උණුසුම් ධාතු වායෝ ධාතු තින්දින හැකිලෙන මෙතන ධාතු වමනේ තියෙන ධාතු වමනේ ඇති ධාතු පමණක් නියත් තෙතිස් කුණුක පමණක් නියත් කියන අනාත්ම බව දකිනවා. එහෙම අනාත්මය දකින ගමන්ම සමහර වෙලාවට බාහිර වූ අරමුණු ආත්ම කොට හසු වෙන අවස්ථා ඔබ භාවනාවේදී අධ්‍යක්ල කියනවා. සමහර වෙලාවට අපි ආස්වාද පස්වාස ආනාපාන සති භාවනාව කරගෙන යනකොට හොඳට ආස්වාද පස්වාසයට හිත යොමු වෙච්ච බවකුත් තියෙනවා. කය ගැන දැනුමක් ඇත්තෙත් නෑ. කය ගැන අවබෝධයක් ඇත්තෙම නෑ. ඉහි අපේ ඇවිලා. නමුත් බාහිර වූ විවිධ දේ පිළිබඳව දැනෙන බවක්. මෙහි අනාත්ම බව වැටහෙනවා. තවත් පැත්තකින් ආත්ම සංකල්පය පිළිදී. ඉතින් මෙන්න මේ බඳු සුත්තිවාදද අපට නිදෙන්න වෙනවා. අයෝනිසමනසිකාරයේ ප්‍රතිඵල වෙනවා. මෙන්න මේ තැනකට අපි පත් වෙනවා. ඊළඟට තමයි මේ වද වේදනා විඳින, කතා බහ කරන, පව්පින් විපාක විඳින යම් ආත්ම භාවයක් තියෙනවා. මෙන්න මේ ආත්ම භාවයේ නිත්‍යයි, ස්ථිරයි, සාස්වතයි කියන මේ අදහස. මේකට තමයි බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි සංයෝජන කියලා කිව්වේ. දිට්ඨි සංයෝජන. දැන් අපි හුඟක් දෙනෙක් ඉන්නේ අපේ ගිහි කැවිදි. උගත් නූගත් අපේ අතිවරයන් වහන්සේලා පවා දැඩි ආත්මවාදයක ඉන්නවා. මල ගෙවල් වලට ගියාම අපිට ඇහෙනවා පරලොවට යන ප්‍රාණකාරය ගැන කතා කරලා. පරලොවට යන විඥානයක් ගැන කතා කරනවා. පරලොව යන ආත්ම භාවයක් ගැන, ආත්මකාරයෙකු ගැන කියනවා. ඉතින් මෙන්න මේ දෘෂ්ටියෙන් තමයි ඒ තැන්වලදී අපිට අහන්න ශ්‍රවණය කරන්න වෙන්නේ. මේ බුදුදහම නොවේ. බුදුදහම අපි හඳුනාගත්තාම මෙන්න මේ කියන සියලු දෘෂ්ටිවාද වලින්, දුෂ්ජාල වලින් මිදෙන්න. මේ සියලු දෘෂ්ටිවාද වලින්, දෘෂ්ටි ජාල වලින් මිදෙන ක්‍රමය තමයි අපි දැන් හොයාගන්න, හඳුනාගන්න යන්නේ. අපි මේ දර්ශනය පිළිබඳව කතා කරන ගමන් නැවත වතාවක් අපිට කතා කරන්න වේවි. ඒ තැන්වලදී මෙන්න මේ දෘෂ්ටි පිළිබඳව හඳුන්වා දීමක් කරන්න වෙනවා නැවත වතාවක්. අවශ්‍යතාවය අනුව විශේෂයෙන් ඒ දර්ශනයේ ඔස්සේ යෝගාවචරයන් භාවනා කරගෙන යනකොට ඒ තැන්වලට නොවැටි රැක ගන්න ඒ තැන් විශේෂයෙන් හඳුන්වා දෙන්න වෙනවා. ඒ වගේ පිළිබඳව නැවත කතා කරන්න වෙනවා. අපි ඒ නිසා දැන් මේක මතක් කරගන්න අතීතයේ පිළිබඳව, අනාගතයේ පිළිබඳව, වර්තමානයේ පිළිබඳව යම් සැක පහළ වෙනවා නම් බඳු සැකයෙන් යුක්ත කෙනා ඒකාන්තයෙන් අනිවාර්යයෙන් ඔබ දැන සිටියත් නොදැන සිටියත් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැඩි. එතකොට එතන සැකය, මෙතන සක්කාය දෘෂ්ටිය. මෙන්න මේෙන් යුක්ත කෙනා ජාති ජරා මරණයෙන්, ශෝක පරිදේවයෙන් දෝමනත්යෙන් විදින්නේ නැහැ කියන අදහස බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් කරා. ඊළඟට උන්වහන්සේ එකෙන් මිදෙන මඟ දේශනා කරනවා. ඊළඟට පියවර සුතවාචකෝ අරිය ශාවකෝ කියලා පැහැදිලි කළ තැන. සුතවාචකෝ අරිය ශාවකෝ අරියානං දක්ඛාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ කුවිනීසෝ සප්පුරිසානං ගක්ඛාවි සප්පුරිස ධම්මස්ස පූජෝ සප්පුරිස ධම්මේ කුවිනීසෝ මනසිකරණීයේ ධම්මේ පජානාති අමනසිකරණීයේ ධම්මේ පජානාති සෝ මනසිකරණීයේ ධම්මේ පජානන්තු අමනසිකරණීයේ ධම්මේ පජානන්තු යේ ධම්මාන මනසිකරණීයාඛේ ධම්මේ මනසි කරෝති යේ ධම්මා මනසි කරණියා යේ ධම්මේ මනසි කරෝති ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරට ගිය දකින ලද ඇසුරු කරන ලද ධර්මයේ දක්ෂ හික්මුණු කෙනා අපි දාන පැහැදිලි කළා වූ මෙනෙහි කළ යුතු දේ ගන්නවා මෙනෙහි නොකළ යුතු දේ දන්නවා මෙනෙහි කළ යුතු දේ දන්න මෙනෙහි නොකළ යුතු දේ දන්න ඔහු යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මය මෙනෙහි කරන්නේ නැහැ යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මය මෙනෙහි කරනවා ඛතමේච භික්ඛවේ ධම්මා න මනසි කරණීයා ඒ ධම්මේන මනසි කරෝති යස්ස භික්ඛවේ ධම්මේ මනසි කරෝතු අනුප්පන්නෝවා කාමාසවෝ උප්පජ්ජති උප්පන්නෝවා කාමාසවෝ පවන්දති අනුප්පන්නෝවා භවාසවෝ උප්පජ්ජති උප්පන්නෝවා භවාසවෝ පවද්දති අනුප්පන්නෝවා විජ්ජාසවෝ උප්පජ්ජති උප්පන්නෝවා විජ්ජාසවෝ පවද්දති ඉමේ ධම්මාන මනසි කරණීයා යේ ධම්මේ න මනසි කරෝති යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මය මෙනෙහි කරන්නේ නැහැ මොනවාද යමක් මෙනෙහි කරනකොට නූපන් කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව උපදීනම් උපන්නා වූ කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව වැඩෙනවනම් අනේ බඳු ධර්මය මෙනෙහි කරන්නේ නැහැ නතර කරලා දානවා යේ ධම්මා මනසි කරණීයා ඒ ධම්මේ මනසි කරෝති යස්ස භික්ඛවේ ධම්මේ මනසි කරෝතු අනුප්පන්නෝ වා කාමාසවෝ න උප්පජ්ජති උප්පන්නෝ වා කාමාසවෝ පහීයති අනුප්පන්නෝ වා භවාසවෝ න උප්පජ්ජති උප්පන්නෝ වා භවාසවෝ පහීයති අනුප්පන්නෝ වා විජ්ජාසවෝ න උප්පජ්ජති උප්පන්නෝ වා විච්ඡාසවෝ පහීයති ඉමේ ධම්මා මනසි කරණීයා යේ ධම්මේ මනසි කරෝති යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපන්නා වූ කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව නූපදිනවනම් උපන්නා වූ කාමාශ්‍රව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව ප්‍රහීන වෙනවනම් අනේ බඳු ධර්මය මෙනෙහි කරනවා මේ සතව ආරි ශ්‍රාවකය මෙන්න මෙසේ සෝඒවං අමනසි කරණීයානං ධම්මානං අමනසිකාරා මනසි කරණීයානං ධම්මානං මනසිකාරා අනුපන්නාචේව ආසවාන උපජ්ජන්ති උපන්නාච ආසවා පහියන්ති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝති සෝයිදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතු තීනි සංයෝජනානි පහියංති සක්ඛාය දිට්ඨි විචිකිච්ඡාසී ලබ්බත පරාමාසෝති ඉමේ උච්ඡන්ති භික්ඛවේ දස්සනා පහතබ්බාති බුදුනාමයෙන් දේශනා කරනවා මෙසේ සුතවත් ආරි ශ්‍රාවකයා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමෙන් නූපන්නාස්රව නූපදිනවා උපන්නාස්රවය දුරු වෙලා යන එවිට ඔහු ඉදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝ මේ දුකයි කියලා නුවණින් මෙනෙහි කරනවා අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝ මේ දුක්ඛ සමුදයයි කියලා මෙනෙහි කරනවා අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝ මේ දුක්ඛ නිරෝධයයි කියලා නුවණින් මෙනෙහි කරනවා අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා නුවණින් මෙනෙහි කරනවා මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුට තුන් සංයෝජනයන් ප්‍රහීන වෙනවා මොනවද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාර්ථ මේ තුන් සංයෝජනයන් දුරු වෙලා යනවා මෙන්න මේ තුන් සංයෝජනයන් දුරු වී යන දැක්මටයි දර්ශනයටයි යාස්ත්‍රවයන් දුරු වෙලා යන්නේ දර්ශනයෙන් ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසව දස්සන පහ දර්ශනින් ප්‍රහාණය කළ යුතු ආස්ත්‍රව මෙන්න මේවයි කියලා උන්වහන්සේ දේශනා කළා අපි මේ සූත්‍රයේන අදහස අපි ටිකක් කෙටි කළා මේකේ අර්ථය පැහැදිලි කරලා දෙන්න ඕන නිසා කාලේ බොහොම ඉක්මනින් ගෙවිලා යනවා මේ සූත්‍රේ නිමාපතිය තුළ කිසිකෝ අවසන් කළ යුතුයි දැන් අපිට විසඳා ගත යුතු කරුණු රැසක් තියෙනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද අයෝනිසෝ මනසිකාරයේ භාවිතා වෙනකොට නූපන්න ආස්රව උපදිනවා උපන්න ආස්රව වැඩෙනවා යෝනිසෝ මනසිකාරයේ භාවිතා වෙන කොටයි නූපන්න ආස්රව නූපදින්නේ උපන්න ආස්රවය දුරු වෙලා යන්නේ දැන් අර විදිහෙන් අයෝනිසෝ මනසිකාරයේ භාවිතා වෙනකොට අතීතය යන ඒ වර්තමානයේ පිළිබඳව සැක ඇති වෙනවා දෘෂ්ටි වලටපත් වෙනවා දැන් මේ දෘෂ්ටි වලින් ඉදිරියට සැක සංකා දුරු කරලා නුවණින් මෙනෙහි කරන තැනට අපි එන්න ඕන. නුවණින් මෙනෙහි කරන වැඩපිළිවෙල මොකක්ද? ඒ නුවණින් මෙනෙහි කළ යුතු ධර්මය මොනවද? දැන් අපිට මේවා මේ සූත්‍රය කතා කළාට මේ අදහස මේ දේශනා පාඩ ටික පැහැදිලි කළාට අපිට මේ දහම අර්ථවත් වුණේ නෑ. දැන් අපි මේකේ අදහස ප්‍රකට වෙන විදිහෙන් මතු කරගන්නවා. දර්ශනේ කියලා කියන්නේ මොකක්ද? දර්ශනේ කියලා කියන්නේ මොකක්ද? දැන් අපට පැහැදිලි වුණා මේ සූත්‍රයේ අවසානයේදී සොයිදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝ. මේ දුකයි කියලා මෙනෙහි කරන්න යමක් අපට ලැබෙන්න ඕන. මේ දුක්ඛ සමුදයයි කියලා මෙනෙහි කරන්න යමක් දකින්න ඕන. මේ දුක්ඛ නිරෝධයයි කියලා මෙනෙහි කරන්න යමක් හම්බ වෙන්න ඕන. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා මෙනෙහි කරන්න යමක් හම්බ වෙන්න ඕන. අපි මෙන්න මේ ධාම දකින තැන දක්වාම මේ දැක්ම මේ නුවණ අවබෝධය පිණිස අවශ්‍ය කරුණු හොඳින් අහගන්නට ඕන, දැනගන්නට ඕන, ඉගෙන ගන්නට ඕන. එහෙමනම් අපි මේක කෙබඳු තැනකින් පටන් ගන්නවද? මේ පිරිස අතරේ බොහෝ ගණ භාවනාවල නැඹුරු වෙච්ච, යොමු වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒ සඳහා කොහොමටවත් මෙතෙක් නොයදුණු පිරිසකුත් ඉන්නවා. එනිසා අපි හැම කෙනෙකුටම අවශ්‍ය විදිහෙන් මේක ටිකක් ප්‍රාථමික මට්ටමේ ඉඳලම යමක් අපි කතා කළොත් වඩා සුදුසුයි. එනිසා මේ යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන වචනය කෙටි අදහස තමයි නුවණින් මෙනෙහි කිරීම හා නුනුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය. නුනුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය. දැන් අපි මොනවද නුවණින් මෙනෙහි කරන්නේ? මොනවද නුනුවණින් මෙනෙහි කරන්නේ? මොනවද අපි නුවණින් මෙනෙහි කරන්නේ, නුනුවණින් මෙනෙහි කරන්නේ? මෙතනත් හඳුනා ගන්න ඕන තැන. ඒ සඳහා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් සද්ධර්මයක් මේ සඳහා එකතු කරගන්න වෙනවා. මේ සූත්‍රයෙන් මේ අදහස ගන්න බැරුව යනවා. තවත් සූත්‍ර කීපයක් මේකට ඈඳ ගන්න, එකතු කර ගන්න වෙනවා. ඒවැ කරුණු සම්බන්ධ කර ගන්න වෙනවා. පින්වතුනි, මුළු ලෝකයම මේ ලෝකයේ සැපයි සුබයි හොඳයි කියන සංකල්පයකින් හමු වෙන රූපේ හොඳයි සැපයි කියලා තමයි මෙනෙහි වෙන්නේ. ශබ්දේ, ගන්ධේ, රසේ, පහස් හොඳයි සපයි සුබයි කියලා මෙනෙහි. ලෝකය අපි හැමෝටම මෙහෙමයි. ඉත්තා කන්තා මනාපා පියරූපා කාමෝපසංහිතා රජනීය. ඇයට පේන රූපය ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය වූ දෙයක් ඇතියට තමයි හමු වෙන්නේ. ශබ්දයක් එහෙමයි, ගන්ධයක්, රසයක්, පහසක් එහෙමයි. අපි ලෝකයේ හමු වෙන හැම අරමුණක්ම ඒ ආදී වශයෙන් සිය මధుර ස්වභාවයෙන් බලනවා. හැබැයි ඊට බාහිර දේත් නැතුව නෙමෙයි. අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ අරමුණුත් ලෝකයේ. දැන් ඉෂ්ට වූ, කාන්ත වූ අරමුණු ලැබෙනකොට අපි සතුටු වෙනවා. අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ අරමුණු ලැබෙනකොට අපි දුක් වෙනවා. හොඳ අරමුණු ලැබෙනකොට ලෝභ සහගත වෙනවා, නරක අරමුණු ලැබෙනකොට ද්වේෂ සහගත වෙනවා. ලෝභ ද්වේෂ දෙකට වැටෙනවා අපි හැමතිස්සෙම. එතකොට හැට රූප ගැටෙනකොට එක්ක හොඳයි කියලා බාර ගන්නවා, එක්ක නරකයි, අප්‍රියයි, අමනාපයි කියලා පැත්තකට දානවා. දැන් මේ දෙක තුල අපි මොකද්ද රැස් කරලා තියෙන්නේ? ලෝභ ද්වේෂ. කනට ශබ්දයක් ඇහෙනකොට එක්ක හොඳයි, මිහිරි කියලා බාර ගන්නවා, ඒකම නැත්තම් අමිහිරි කියන අකමැත්තක. කන නිසා නිතර උපදින්නේ මොනවද්ද? ලෝභ ද්වේෂ. මේ විදිහෙන් ආයතන හයටම ගැටෙන හමු වෙන අරමුණු ඉදිරියේදී අපිට හැමතිස්සෙම උපදින්නේ ලෝභය හා ද්වේෂය. ලෝභ ද්වේෂය උපදින්නේ මෝහය ඇති නිසාම. එතකොට අපිට හැමතිස්සෙම හැම අරමුණකම ලෝභ ද්වේෂ මෝහ සහිතයි. ලෝභ ද්වේෂ මෝහ සහිතව මේ ලෝකයේ අරමුණු ඇතුරු කරයි නම් යම්තාක් ඒ තාක් අපි දුකින් මිදෙන්නේ නැහැ. දුකින් මිදෙන වැඩපිළිවෙලක්වත් නැහැ. දැන් මේ නිසා මෙන්න මේ බඳු ලෝකයක ජීවත් වෙන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ලෝකයේ ඇත්ත යථාර්ථය මෙන්න මේ බඳුයි. මේ සිහි කරලා බලන්න, විමසලා බලන්න කියලා උන්වහන්සේ අපට අර්ථයක්, ධර්මයක් ලෝකෙට දේශනා කරනවා. අනු උන්වහන්සේ කරන දේශනාව අපි යම් සැසඳීමකට විමසා බැලීමකට ලක් කරන්න ආරම්භ කරනවා. ඒ සඳහා අපි ලෝභ දේශ භූම භයානක නපුරු දේ හැටියට හඳුනාගෙන ඒව යටපත් කිරීම සඳහා යෝනිසෝ මනසිකාරය භාවිතාවට ගන්න. අනේ සඳහා අපි යොදා ගන්න උපක්‍රමයක් ඇටියට අපි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ මේ ගුණ ටික කියවනවා අදිට මුලට මුල පිටාකට ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අරහං නම් වලසේක මෙනෙහි කරනවා. එහෙම නැත්නම් මාගේ කාම බුදුරජාණන් වහන්සේ රහසින් වත් පවුනකලෙහිද සියලු කෙලෙසුන් කෙරෙන් දුරුහෙයින්ද සංසාර චක්‍රයේ අරසිඳලු හෙයින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන හෙයින්ද අරහං නම් වන සේක අරහං නම් වන සේක මේ ආදී වශයෙන් බුදු ගුණ හිතන්න පටන් ගන්න. මෙන්න මේකත් යොන්සෝ මනසිකාරයක් තමයි. දැන් කාමාදී වශයෙන් ලෝභ දේශ ඇති කරන අරමුණු වෙන්නේ නැහැ ඒක සිහි කරනකොට. ඒ බුදු ගුණ හිත හිත ඉන්නකොට රූප ශබ්ද ගන්ධ රස පහස විශේෂි හිත දුවන්නේ නැහැ. ඒ නිසා ලෝභ හෝ ද්වේෂ හෝ හිතට එන්නේ ඉඩක් නැහැ. හිත ආරක්ෂා කරලා තියෙනවා. ඒකත් හොඳ යොන්සෝ මනසිකාරයක්. ඊළඟට අපි පුරුදු වෙනවා සියලු සත්‍යෝත්පත්ත නිස්පදන් පටන් ගන්න. මෛත්‍රී සිත් පහළ කර කර එබඳු සිතුවිලි පහළ කරන එකක් යොනිසෝ මනසිකාරය. තවදුරටත් අධ්‍යාත ගිහිල්ලා අපි මේ අරමුණු සුබ වශයෙන් බලන එක තමයි කෙලෙස් සහිත වෙන්නේ, ලෝභ සිත් උපදින්නේ, ද්වේෂ සිත් උපදින්නේ. එනිසා අපි පුරුදු වෙනවා සේපා ලෝමා නඛා ධම්තා තතෝ මංසං. මේ විදියෙන් සේපා ලෝමා නඛා ධම්තා තතෝ තචෝ ධම්තානකාලුමාතිස්සා ඒතාලුමානකා ධම්තාතචෝ මංසන්නහාරුවට්ටියක්කිනිින්ජාවක්හන් වක්කන්නට්ටිනිින්ජා අටිනහාරුමංසං සච්චෝ ධම්තානකාලුමාතිස්සා. මේ විදිහට කියන්න පුරුදු වෙනවා. වචස වචනින් කියනවා, මනස හිතින් කියනවා. මේ තුළ යොන්සෝ මනසිකාරය මේ කියන වෙලාවේදී අකුසල සිතෙන්නේ නැහැ, හිත රැකවරණයක් තියෙනවා. ඒ නිසා මේකත් යොන්සෝ මනසිකාරය. හැබැයි මේක අපහැරිය ගමන් ආපහු අර අපි ලිඳක් බාල්දියකින් වතුර අස්කරනකම් ඒක හිඳිලා තියෙන. අතහැරි නවත්තපු ගම ආපහුල්පත් වලින් වතුර පිරෙන. මේක කරනකම් හොඳයි, නතර කළාම ආපහු මතුද. මරණ සතිය ගැන සිහි කරනවා. මම මැරෙන කෙනෙක්. මේ ලෝකේ හටගත් හැම කෙනෙක්ම මැරෙනවා. ලෞතර බුදුවරු මරණයේ ඉදිරියේදී පරාද වෙනවා. මහා ප්‍රඥාවෙන් යුක්ත සරියුත් හාමුදුරුවන්ට මරණයේදී නම් බැරි. මහා ඍද්ධිබලලාභී මුගලන් හාමුදුරුවන්ට ඍද්ධි බලයෙන් මරණයේදී නම් බැරි. දුර්ධාංගධාරී මහා කාශ්‍යප හාමුදුරුවන්ට දුතාංග බලයෙන් මරණය දිනන්න බැරි වුණා. බලදේව වැනි අයට බලයෙන් ශක්තියෙන් මරණය මරු පරාද කරන්න බැරි වුණා. ධනමෙන්දකාදී මහා ධනවන්තයන්ට ධනේ නිසා මරණයෙන් දිනන්න බැරි වුණා, මරු පරදවන්න බැරි වුණා. මේ වගේ නොයෙක් නොයෙක් තරා පිරිමි අය ලෝකෙ පහළ වුණා. ඒ කාටවත් මරණය පරාදය කරන්න බැරි වුණා, මරුට පැරදුණා. ඉතින් මම ඔවුන්ටත් බැරි වෙච්ච දේ මම කොහොමද කරන්නේ? මටද මරණය උගමයි, මගේ මව් දෙමාපියන්ට, දුව දරුවන්ට, ස්වාමියාට බිරිඳ මරණය උරුම බව මෙන්න මේක හොඳ මනසිකාරයක්, නීතියෝනිසෝ මනසිකාරයක්. අයෝනිසෝ මනසිකාරයෙන් වෙලා කෙලෙස් ආතරව උපදින්න තියෙන ඉඩ ආවරණය කිරීම. මෙහෙම හරි හිතනවා නම් ඒක වටිනාකමක් තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය බලන්න. දැන් අපි ආස්වාසය, ප්‍රස්වාසය, ආනාපාන සතිය වඩනවා. මේ ආනාපාන සතිය වඩන එකෙත් රහස මෙතනයි තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පංචකාම අරමුණු වලට හිත ගියොත් ලෝභ ද්වේෂ එනවා. ලෝභ ද්වේෂ නූපදින අරමුණක් අපි තියාගත්ත හිත පිහිටුවා ගන්න. හිත කෙලෙසෙන බව, කිලුටු වෙන බව දන්න නිසා හිත අපහැරියොත් හිත කෙලෙසෙනවා. ආශ්‍රව උපදිනවා, කෙලෙස් උපදිනවා, කුසල් උපදිනවා. ලෝභය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා. ඒ නිසා අපි ලෝභ ද්වේෂ හට නොගන්න අරමුණක හිත තියෙනවා. ආස්වාද ප්‍රසාදය ලෝභ ද්වේෂයට වැටෙන අරමුණක් නෙවෙයි. ඒ අරමුණේ හිත පිහිටවනවා. හිත කෙලෙස් වලින් පවිත්‍ර කරනවා, සුද්ධ කරනවා. නේද යෝනිසෝ මනසිකාරය. ඉතින් මේ වගේ 40 කමටහනක් දේශනාවෙහි එනවා. දසානුස්සති, බුද්ධානුස්සති, නිස්සානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, දේවානුස්සති, මරණානුස්සති ආදී අනුස්සති. ඊළඟට කසින, පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින ආදී කසින. ඊළඟට තියෙනවා නවතිව ටික. මෙරිච්ච වෙලාවෙ ඉඳලා කුණු වෙලාට කටු ටිකක් මහපොළොවට පස් වෙලා යනකම් සිදුවෙන සිදුවීම් දිහා බලන්න. සිවතික දසාසුබ කමට මෙත්නා, කරුණා, මුදිතා, උපේක්ෂා, ආහාර පටික්කුල සංඥා ආදී මෙන්න මේවත් හොඳ මනසිකාරයක්. කෙලෙස් ආසර නූපදින්න හිත පිහිටවන්න පුළුවන් කෙන. හැබැයි මේවා ඔක්කෝම යම් තාවකාලිකව හිට කෙලෙස් වලින් යටපත් කිරීමක් කරගන්න පුළුවන්. ඒ සමහර වෙලාවට සියලු ආශ්‍රව දුරු කරන්න බෑ. දැන් මේ අසුබ, නව, සිවතික ආදී වශයෙන් බැලුවාම කාමාශ්‍රවය දුරු කරගන්න පුළුවන්, යටපත් කරන්න පුළුවන්. හැබැයි භවආශ්‍රවය දුරු වෙන්නේ නෑ. භවආශ්‍රවය, අවිජ්ජාශ්‍රවය දුරු වෙන්නේ නෑ. දැන් ඔය කාමාශ්‍රවයෙන් මිදලා රූපී, අරූපී, ත්‍ක්ම ලෝක මට්ටමට හිත වැදුවා. දැන් කාමාශ්‍රවනේ, ඒ මානසිකාර්යය තුළ, ඒ යෝනිසෝ මානසිකාර්යය තුළ කාමාශ්‍රවය නැහැ. රූපේ ධර්ම ලෝකයට එනකොට භවාශ්‍රවය තියෙනවා. භවය පිළිබඳව ප්‍රාර්ථනාව තියෙනවා, අත්හැරිලා නැහැ. අවිද්‍යාව අත්හැරිලා නැහැ. දැන් අපිට ඕන කාමාශ්‍රවය විතරක් නැති කරන කමටහනක් නෙවෙයි. මේ කාමාශ්‍රවේ නැති කරන කමටහන් බුදුදහමේ විතරක් නෙවෙයි, අනිත් ශාසනවලත් තියෙනවා. විශේෂයෙන් Hindu දහමේ යෝගාවචරයේ යෝගීවරු ඒ ධ්‍යාන සමාපatti වඩන අය අද ලෝකේ ඉන්නවා. ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයට ගියොත් ඒ අත් දකින්න පුළුවන් අද. හැබැයි මේ කාමාශ්‍රවේ විතරක් යට කළාට වැඩක් නැහැ. අපි දන්නවා කාම ලෝකයෙන් ඉදුණත් රූප, අරූප කියලා කියන්නේ මේ භවත්‍රේටයි. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දුන්න ඇතිතේ. ඉතින් දැන් අපි මේ හැම දෙයක් අතරින් මේ මානසිකාරයේ මේ ධර්ම හොයන්නේ මොකටද? අපි අන්න එතන මතක තියාගන්න ඕන, අපි හොයන්නේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දුන්නස් වලින් මිදෙන්න තැන. ඒව නැති තැන. දැන් මේ නිබඳු සාමාන්‍ය මානසිකාරයක් තුළ ඒ සියල්ල නැති වෙන්නේ නැහැ. මේ ඉන්න තැනින් මිදිරා ඉහළට යන්න පුළුවන් වේවි. දෙව්ලෝ තලවලට, බඹලෝ තලවලට. එතනට ගියා. ජාත ජරා මරණයෙන් මිදුණේ නැහැ. ඇයි එතන භවාස්රව අවිද්‍යාස්රව තියෙන්නේ? දැන් අපිට ඕන කාමාස්රව, භවාස්රව, අවිද්‍යාස්රව කියන මේ තුන් ආස්රවයන්ම දුරු වෙන්න. එහෙම දුරු වෙන ප්‍රතිපදාවකුයි අපි දැන් හොයන්නේ. අන්නේ ආස්රව දුරු වෙන ප්‍රතිපදාව හමු වෙනකොටම ඒ හමු වෙන දහමක් එක්කම තවත් ආස්රවයක් ඉතුරුවක් නැතුව දුරු වෙලා යනවා. ඒ දිඨාසලේ. දිඨාසලේ. ඒ දිඨාසලේ දුරු වෙන විදිහේ දැක්මක් යෝනිසෝ මනසකාරයක් තමයි අපි සොයාගෙන යන්නේ. අන්නේ ඒ සොයාගෙන යන ගමනේදී අපිට හම්බ වෙනවා අවස්ථා දෙකක්. වැඩපිළිවෙල මේ වැඩපිළිවෙලේ අවස්ථා දෙකක් තියෙනවා. නූපන් මාර්ගය, නූපන් දර්ශනය උපදවා ගැනීම, උපදවාගත් දර්ශනය භාවිතයට ගැනීම කියන අවස්ථා දෙකක් තියෙනවා. නූපන් දර්ශනය, නූපන් මඟ උපදවා ගැනීම කියන කාරණාව එක කොටසක්. එකට කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා කියනවා, ආදි බ්‍රහ්මචර්යාව කියලා කියනවා යවත්තා. ඒ සඳහා යෙදෙන්න ඕන මනසිකාරයක් තියෙනවා නානාවික. ඊළඟට තියෙනවා උපන් මාර්ගයේ උපදවාගෙන දර්ශනය පහළ කරගෙන ඒ අනුව සෙතු ආපවත්ය කිරීම සඳහා යා යුතු ගමන් මගක් කියන එතනට කියනවා බ්‍රහ්මචර්යාව කියලා ප්‍රතිපදාව කියලා. එංගුණ අපි මෙන්න මෙතන දෙකට බෙදා ගන්න ඕන. ප්‍රතිපදාව හා සක්මචර්යාව කියන්නේ එක පැත්තක්. ආදිබ්‍රහ්මචර්යාව හේවත් పూర్ව ප්‍රතිපදාව කියන්නේ තව පැත්තක්. දැන් අපි ඉන්න තැන ඉඳලා මේ ප්‍රතිපදාවට යන්න බ්‍රහ්මචර්යාවට යන්න පාරක් ඕන. දැන් අපි උදාහරණයක් නිදර්ශනයක් ඇටියට ගන්න මේ වත්ත කෙළවරෙන් තියනවා, අර ආසන්නයේ තියනවා අලුතෙන් හදපු අධිවේගී මාර්ගයක්. හිතන්න ඔය අධිවේගී මාර්ගය තමයි නිවන් පුරයට යන පාර කියලා. නිවන් පුරයට යන්න තියෙන අලුත්ම පාර තමයි ඔය අලුතෙන් විවෘත කරපු පාර. දැන් අපි ඉන්නේ මෙතන. ඒ අධිවේගී මාර්ගයේ තියෙන එතන. දැන් අපි ඉන්න තැන ඉඳලා එතනට යන්න පාරක් ඕන නේද අපි? මෙතනින් ගිහලා අහසෙන් පාත් වෙන්න බෑ නේද එතනට? අපි දැන් මෙතන ඉඳලා එතනට යන්න පාරක් ඕන. අන්න අපි මෙතන ඉඳලා එතනට යන්න හදන පාර තමයි අපි ආදි බ්‍රහ්මචර්යාව పూర్ව ප්‍රතිපදාව කියන්නේ. ඒ ප්‍රධාන මාවතට යන්න දැන් අපිට පුංචි පාරක් ඕන. ඒකෙ ගිහිල්ලයි ඒ ප්‍රධාන මාවතට ඒ අධිවේගී මාර්ගයට නිවන් පුරට යන පාරට වැටෙන්න පුළුවන්. දැන් ඔන්න එතකොට පාරවල් දෙකක් තියෙනවා. මෙතන ඉඳලා එතනට යන පාරක් තියෙනවා. එතන ඉඳලා නිවන් පුරට යන පාරක් තියෙනවා. දැන් මාර්ගය කියලා කියන්න ඕන ඔය පාරවල් දෙකෙන් කොයි එක? මාර්ගය කියලා කියන්නේ ප්‍රධාන මාර්ගය යනවා නම් විතරයි. අපි මග වඩනවා, අපි මාර්ගයේ ඉන්නවා කියලා කියන්න පුළුවන් වෙන්නේ අර ප්‍රධාන මාවතට ගියාට පස්සේ. එතනට යනකම් අපි මාර්ගස්ථයි, අපි මාර්ගයේ ඉන්නවා කියලා කියන්න අයිතියක් නැහැ අපි කාටවත්. ඒ පාරට වැටුණාට පස්සේ අපි මාර්ගස්ථයි, අපි මාර්ගයේ ඉන්න ඒකායන මගේ ඉන්න ඒකාන්තයෙන් නිවන් පුරට යන පාරේ ඉන්න. දැන් අපි මෙතන ඉඳලා එතනට යන පාර හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකත් නිකන් බෑ. දැන් අපි මෙතන ඉන්න තැන වනාන්තරයේ කැලේ මම්මුලා වෙලා ඉන්නවා. තමගාලක පැටලිලා ඉන්නවා වෙන්න පුළුවන්. දැන් අපිට මේ මාවත ගැන අහන්න ලැබෙනවා. අන්න මේ ආසන්නයේම තියෙනවා ප්‍රධාන නිවන් පුරට යන පාරක් මාවතක් තියෙනවා ඉදිවිලා. දැන් ඔබත් යන්නේ එතන ඒ මාවතට වැටෙන්න කියලා. වැටුනොත් ඔබටත් ඒ කාන්තේම පුළුවන් මේ ජීවිතේම නිවන් පුරට යන්න කියන ඉගැන්වීම කවුරු හරි කරනවා. දැන් ඔන්න ඔබට අවශ්‍යතාවය නැගෙනවා. එහෙනම් මමත් යන්න ඕන අනේ මාවතේ පාර හොයාගෙන යන්න ඕන. දැන් මේ පාර හොයාගෙන යන්න නම් දැන් ඔබ මෙතන කැලේ එක අතරමං වෙලා ඉන්නේ. කැලේ පඳුරක පඳ ගාලක පැටලිලා ඉන්නේ. දැන් ඔබට යන්න දස දිශාවක් තියෙනවා. දැන් ඔබ දන්නේ නැත්නම් පාර තියෙන්නේ කොයි පැත්තේද කියලා. දකුණේද, උතුරේද, නැගෙනහිරේද, බටහිරේද, ඊසානද, වයඹද, කොහෙද කියලා දන්නේ නැත්නම් යන්න කියලා ඔබ හැරෙන්න පුළුවන් පාර තියෙන පැත්තට නෙමෙයි වෙනත් පැත්තට. එහෙම හැරුණොත් දැන් ඔබ පාරක් හදා හදා යනවා. හැබැයි ඔබ යන්නේ ඒ අධිවේගී මාවත පැත්තට නොවේ නම් ඔබ පියවරක් පියවරක් පාසා ඒ ප්‍රධාන මාර්ගයෙන් ඉවතටයි යන්නේ, ඈතටයි යන්නේ. එනිසා දැන් ඔන්න අපට එතන දැක්මක් වගේම මෙතන දැක්මක් ඕන. ඒ අධිවේගී මාවතට යන්න දැක්මක් ඕන. මෙන්න මේ පැත්තේ ඉතින්නේ. මෙන්න මෙහෙමයි යන්න ඕන කියන ක්‍රමයක් සැලසුමක් ඕන. ඒකට යන පාරතට පිළිබඳව යම් කාගෙන් හරි කල්යාණ මිත්‍රයෙකුගෙන් දන්න කෙනෙකුගෙන් අහගන්නම වෙනවා. අහගන්න නැතුව ගියොත් අපිත් යනවා, අපිත් දන්නවා ඒ පාරට යන්න කියලා. පාරට බැස්ස යන තැන දන්නේ නැහැ. ඒ මාවත මොකද්ද කියලා දන්නේ නැහැ. තවත් මොකක් හරි අධිවේගි මාර්ගයක් අහුවෙයි ඒක දිගේ. එනිසා අපි හරිම පාර අහගන්නවා, දැනගන්න. අපට යම් තැනකට යන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය තැනට යන්න ලිපිනය ඕන. ලිපිනය හම්බ වුණොත් අපට පුළුවන්කම තියෙනවා හරි තැනට නිවැරදිවම යන්න. ලිපිනය නැත්නම් ඇඩ්‍රස් එක නැත්නම් යනවා කියන කාරණාව වෙන විදිහක් නේ තවදාවත්. එනිසා දැන් ඔන්න අපිට මාර්ගයට පිළිපන්නට පස්සේ භාවිතා වෙන යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒක තමයි අපි අර අවසානයේදී කිව්වේ ඉතං දුක්ඛන්ති යෝනිසෝ මනසිකාර. අයං දුක්ඛ සමුදයෝ යෝනිසෝ මනසිකාර. අයං දුක්ඛ නිරෝධෝ යෝනිසෝ මනසිකාර. අයං දුක්ඛ නිරෝධගාමී පටිපදා යෝනිසෝ. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම සම්මා දිට්ඨිය ලෝකෝත්තර මග හම්බ වෙන්නේ එතන. දැන් අපිට එතනට යන්න ඕන. ඒ දක්වා යන්න පාරක් මාවතක් අපිට ඕන කරනවා. අන්න ඒ මාවත පිළිබඳවයි අපි ඉස්සෙල්ලාම කතා. ඒ මාවතට තමයි අර අපි ඉස්සෙල්ල කතා කරපු ටිකක් අයිති කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි නිකම්ම නෙමෙයි, ඒ පිළිබඳව ඇති පූර්ව දැනුම අනුවයි තීරණය කරන්න වෙන්නේ. ඒවා ඒ සඳහා යොමු වෙලා ඇද්ද කියලා. එහෙනම් දැන් අපි ඉන්න තැන ඉඳලා එතනට යන්න මොකද කරන්නේ? යා යුතු ගමන් පිළිවෙත කුමක් විය යුතුද? මොන වගේ ක්‍රමයක්ද අපි අනුගමනය කරන්නේ? දැන් අපි හුඟක් දෙනෙක් නිවන් දැකීමේ අපේක්ෂාව ඇතුව ලෝකෝත්තර මාර්ගයේ වඩන්න ආශ්‍රවක්ෂය කරන්න කා සක්කාය දිට්ඨි චිකිත්සා සීලම්බත පරාමාසාදී සංයෝජන ධර්ම දුරු කරන්න කියලා අපි යම් යම් වැඩපිළිවෙළවල් ජීවිතයේ මෙතෙක් අනුගමනය කරලා තියෙනවා. එන් බලන්න ඕනේ අනුගමනය කරපු වැඩපිළිවෙළවල් මේ මාර්ගයේ අරමුණු කරගෙන, මේ දිශාව අරමුණු කරගෙනද අපි භාවිතා කරලා තියෙන්නේ කියලා. එහෙම භාවිතා වෙලා තියෙනවා නම් ආයි ප්‍රශ්නයක් නෑ, කරුණීම තන දෙයක් නෑ. එහෙමම මේ පැත්තටම තව ටිකක් ඉක්මනින් යන එකයි තියෙන්නේ. ඒකේ අඩුවක් වැරද්දක් තියෙනවා නම් විතරයි අපි ඒ ගැන ටිකක් වැඩි වැඩියෙන් යමක් කතා කරන්න වෙන්නේ. හොඳයි. දැන් අපි මුලින්ම කතා කළා ලෝකයේ පිළිබඳව තියෙන ආකල්පය හා සංකල්පය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට ලෝකෙට දේශනා කළ ධර්මය පිළිබඳව. අපට මුළු ලෝකයම අපි දකිනවා හාම වශයෙන් සියමදුර ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්මතාවයක් ඇතුළේ. ලෝකයම නিত্য වූ සුඛ වූ ආත්ම වූ සුභ වූ ආකාරයෙන් දක්න ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ අසුභ වූ කියලෝ ඇත්තේ කියලා. දැන් බුද්ධ දේශනාවයි ලෝකයේ අපේ පිළිගැනීමයි අතර වෙනසක් තියෙනවා. දැන් අපි පළමු කොටම කරන්නට ඕන මෙන්න මේ වෙනස හඳුනා ගන්න. මෙන්න මේ වෙනස ඒ ආකාරයෙන්ම හඳුනා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ පෙත සතර සතිපට්ඨානයක් පනවලා තියෙන්නේ. සතර සතිපට්ඨානෙදි සිද්ධ වෙන්නේ අපි මෙන්න මේ ලෝකයේ තියෙන පිළිගැනීමත් බුදුරජාණන් වහන්සේ දේශනාවත් සසඳා බැලීම. අපි මේ ලෝකයේ මේ රූපය ශ්‍රිය වූ ස්වභාවයෙන් මදුරු ස්වභාවයෙන් දක්නවා. ලක්ෂණයි හොඳයි සැපයි කියලා දකිනවා. නිමිත්තන් වා එහෙම නැත්නම් අනුනිමිති අනුභ්‍යංජනක්. නිමිත්තක් ගාහි අනුභ්‍යංජනක්. කොමුළු රූපේම ලක්ෂණයි කියලා ගන්න. එහෙම නැත්නම් ඒ කුණ්ඩේ හරි ලක්ෂණයි, ඒ මූණ හරි ලක්ෂණයි, ඒ ඇස් හරි ලක්ෂණයි, ඒ ඇඟ හරි ලක්ෂණයි, ඒ අත් ලක්ෂණයි, ඒ දෙපා ලක්ෂණයි, මේ පුත ලක්ෂණයි, මොනවා හරි ලක්ෂණයි කියලා අරගන්න බලන්න. අපිත් සුබ වශයෙන් ලක්ෂණයි සුබයි කියලා මේ දකින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දහම සුබ නෑ අසුබයි. දැන් අපි පරීක්ෂා කරලා බලනවා. ඇත්තට සුබද අසුබද? නිත්‍යද අනිත්‍යද? ආත්මද අනාත්මද? සුඛද සැපද? අපිට මෙන්න මේ බඳු පරීක්ෂණයකට යන්න වෙනවා. ඇයි මෙහෙම යන්න වෙන්නේ කියන කාරණාව ඉස්සලා කියලා. දැන් අපි හැමෝම සතර සතිපට්ඨානෙ වඩනවා. ඇයි මේ සතර සතිපට්ඨානෙ මෙහෙම වඩන්නේ? අන්න අපේ පාර දිහාවට හැරිලාද කියන තීරණය වෙන්නේ අන්නේ දැක්ම මත. ඇයි මේක බලන්නේ? ඇයි ඔබ ආස්වාද ප්‍රස්වාසය දිහා බලන්නේ? ඒ කෙස්ලොම් නියදත් සම්මස්නහරාදී වශයෙන් මේ දෙතිස් තුන පවසින් බලන්න. ඒ නවතිවති පවසින් ධාතු වශයෙන් මේ කය බලන්න. වේදනා සංඥා සංඛාර අනිත්‍ය වශයෙන් බලන්නේ. එහෙනම් අපි තේරුම් අරගෙන තියෙන මොන් මේවා අනිත්‍ය වශයෙන් බැලුවාම තමයි නිවන් දකින්නේ කියලා අපි අහගත්ත තරමින් මේක භාවිතා කළොත් මේක සම්පූර්ණයි. අපි දැනගෙනමයි මේ කටයුත්ත කරන්නේ. ඇයි මෙහෙම බලන්නේ? ඇයි මෙහෙම බලන්නේ? හේතුව විසඳගන්නවා. අන්න කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්මාශ්‍රවණී කියලා අපි අර අවිජ්ජා සූත්‍රයේදී කතා කළ ටික මෙන්න මෙතනට අවශ්‍යයි. අපි අනුමාන දහමක් මේ කල්යාණ මිත්‍රාශ්‍රේ තුල හඳුනා ගන්නවා. මේ ලෝකයේ මේ සසර දුකයි. මේ ලෝකයේ මේ සසර දුකයි. මේ දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැතිකොලොත් එතන නිවනයි. නිවන් ලබන මගයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි හදත්තා ඉගෙන ගත්තා. දැන් අපි දුකයි කියලා කියන මොනවද දුකයි කියලා කියන්නේ? රූපය දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංඛාරය දුකයි, විඤ්ඤාණය දුකයි. එහෙ දුකයි. කන නාසය දිව ශරීරයේ මන දුක. ඒවට හේතුව තණ්හාවයි කියලා. දැන් අපි පොතෙන් අහලා ඉගෙනගෙන කියවලා තියෙන. හැබැයි අපි ඉන්නේ එතනද? එහෙ අපිට දුකක්ද? එහෙ තිබුණත් දුකක්, එහෙ නැති වුණත් දුකක්. එහෙ දිරනවා, දිරණේක නොපෙනී යන එක සපක් නෙමෙයි. එහෙ ලෙඩ වෙනවා, ලෙඩ වෙන හැ සපක් නෙමෙයි. එහෙ නොපෙනී යනවා, අන්ධ වෙනවා, මැරෙනවා, මරණය කෙලවරකට පවතිනවා, ඒක සපක් නෙමෙයි. එහෙ නිසා ප්‍රියන්හා එක්වීම වෙනවා, ඒ හැ සපක් නෙමෙයි. එහෙ නිසා ප්‍රියංගෙන් වෙන් වෙන්න වෙනවා, ඒ අවස්ථාවේ හැ සපක් නෙමෙයි. එහෙන් බලාපොරොත්තු වෙන දේ නොලැබී යනකොට හැ සපක් නෙමෙයි. ශෝක පරිදේව දුක් දුම්නස් වෙනකොට හේතපක් නෙවෙයි. හේතපක් නෙවෙයි. හේ දුකක්මයි. හැබැයි ඒ උනාට ඇහැ නැති වෙන්න කියොත් ඇහැ අඳ වෙන්න යනකොට අපි මුළු ධනෙම වැය කරලා හරිය හැබේර ගන්න බෑ. ජීවිතයේ කොටසක් පරිත්‍යාග කරලා හරි කපා දාලා හරි හැබේර ගන්න පුළුවන් නම් හැබේර ගන්න. ඒ එහෙම නැති එක දුකක් ලෝක. එහේ තිනිසක් දුකමයි වෙන්නේ. එහෙම නැතිව දුකක්. කනනාසේ දිය ශරීරේ නිවත් වීම. එකක් දුක නැතත්. ඉතින් මේ බඳු දුක් සහිත එහේ අපිට මధుර වූ ප්‍රිය ස්වභාවයෙන්ුයි හමු වෙලා තියෙනවා. සත්කුන් ලෝකේ පිය රූපං සතරෝ. ජී රූපයක් වෙලා මధుර රූපයක් වෙලා. දැන් ඔන්න අපි යෝනිසෝ මනසිකාරයේ යොදා ගන්නවා මෙන්න මේ හේතුව මත. මොකක්ද හේතුව? අපි තණ්හාවෙන් බැඳිලා ඉන්නවා. තණ්හාවෙන් උපාදාන කරගෙන ඉන්නවා යමක්. මොනවද තණ්හාවෙන් අල්ලගෙන තියෙන්නේ? එහෙම මම මගේ මගේ ආත්ම කන නාසය දිව ශරීරයේ මම මගේ මගේ ආත්ම. එහෙම නැත්නම් රූපය වේදනාව සංඥාව සංඛාරයේ විඥානේ මම මගේ මගේ ආත්ම. එකක් හෝ පහම හෝ මම මගේ කියලා අල්ලගෙන තියෙනවා. මම කියනකොට මානේ, මගේ කියනකොට තණ්හාව, මගේ ආත්මය කියනකොට දෘෂ්තිය, කුෂ්ණා දෘෂ්ණාන මේ දුක්ඛ සමුදය. දුෂ්ණාගෘති මාන වශයෙන් අපි තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එහෙම නැත්නම් ඇස රූපේ චක්කු විඤ්ඤාණ සංපස්ස වේදනා සංඥා රූප සංචේත. මේ ටික තමයි ආත්ම කොටගෙන ඉන්නේ. දැන් අපිට කියනවා අපි අහගත්තා ඉගෙන ගත්තා තණ්හාව නිසා තමයි දුකේ. දැන් අපි ඒක ධර්මයෙන් ඉගෙන ගත්තා අද්දකිනේ. කොහොමද? ලෝකේ එකවර දසදහස් ගණන් ලක්ෂ ගණන් මිය යනවා, මෙරිලා යනවා, රූප කුඩු වෙලා යනවා, වැළලිලා යනවා, දුකෙන්නේ නැහැ. ඒ ලංකාවේ බස්නයක බෝම්බයක් පුපුරලා කියනකොට, අර භූමිකම්පාවකට ලක්ෂ ගණනක් යටවෙලා මැරුණා කියනකොට දැනුන්නේ නැති අපිට, ලංකාවේ බෝම්බයක් පුපුරලා කියනකොට අපිට කම්පණය. ඇයි අපේ නේ? අපේ ගමේ ඉඳලා ආපු බස් එක කියලා කිව්වොත් ආරච්චි උන තව ටිකක් කලබල වෙනවා. ඉතින් අපි හැම වෙලෙයි. අනේ අපේ ගෙදර කෙනෙකුත් අපේ පවුල කෙනෙකුත් එතන ඉඳලා කිව්වොත් දැනෙන දුක වැඩි. අතේම කෙනෙක්, අපේම ගෙදර කෙනෙක්, අපේම පවුල කෙනෙක්, දරුවේ, සහෝදරේ, අම්මි, තාත්තේ ඒ බස් එකේ ඉඳලා අහුවෙලා බෝම්බෙට. අපට ඒ මරණය එදි දුකක් වෙනවා. දැන් බලන්න මරණයද දුක? මගේකම තමන්ගේකම වැඩි වෙච්ච තැනද දුක ආවේ? අපි යමක් සංහාවෙන් දැඩි කොට අරගෙන නැත්නම් ඒ ගත්ත දෙයින්මයි දුක ඇවිල්ලා තියෙන්නේ. මම මගේ කියලා නොගත්ත දේවල් ලෝකේ ඕන තරම් දිදිලා විනාශදලා විනාශ වෙලා පුපුරලා ගියාට කවුරුවත් අඳන්නේ නැහැ. හැබැයි මම කියලා මගේ කියලා ගත්ත දෙයක් වෙනස් වෙනකොට ඔන්න අපි හඳුනා ගන්න ඕන තැන. එහෙනම් දුක ඉන්නේ කොතනද? මේ මම කියන මගේ කියලා ගත්ත තැන නේද? මේ රූපය වෙනස් වුණාට විපරිණාමයට පත් වුණාට දුක එනවා නෙමෙයි. මේ මගේ කියන අදහස, මගේ කියන හැඟීම නිසා නේද මේ දුකේ? මගේ කියලා ගත්ත දෙදි බව නිසා නේද මේ දුකේ? එන මගේ කියලා ගත්තේ නැති තැන අර ලක්ෂ ගණන් පොළොවට පස්සලා ගියත් යට වෙලා ගියත් මට දුකක් ආවේ නෑ. එහෙනම් අනිත් තැනුත් මම අතහැරලා හිටියොත් මට දුක නැති වෙන්නේ. එහෙනම් දුක කියන්නේ සංහාව නිසා වෙනව නේද කියන අනුමාන දැනුමක් අපේ සද්ධර්ම ශ්‍රවණයේ තුල, අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර තුල අපි ලබලා තියෙනවා. මෙන්න මේ සාමාන්‍ය දැනුම තමයි අපට උදව් වෙන්නේ, උපකාරී වෙන්නේ, හාවකට යන්නේ. එහෙනම් අන්න ඒ පදනම මත අපි තණ්හාවෙන් ගත්ත දේ අත්හැර ගන්නයි අපි රූපය අසුභ වශයෙන් අනිත්‍ය වශයෙන් බලන්නේ. වේදනාව සංඥා සංඛාරේ විඥානේ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් බලන්න පුරුදු කරන්නේ මෙන්න මේ පදනමේ ඉඳගෙන. මම මගේ මගේ ආත්මය කියලා ගත්ත දෙලිකුට ගත්ත දේ වෙනස් වෙනකොට විපරිණාමයකට පත් වෙනකොට දුක එනවා. ඒ මම මගේ මගේ ආත්මය කියලා ගත්ත දෙලි අදහස නැත්නම් රූපේ වෙනස් වුණාට දුකක් වෙන්නේ නැහැ කියලා දන්න නිසා ඔන්න නුවණින් මෙනෙහි කරන්න ගන්නවා, පටන් ගන්නවා. අපි ප්‍රාථමික අවස්ථාවේදී රූපාදී ස්කන්ධයන් පිළිබඳව මෙන්න මේ ප්‍රාථමික දැනුම තියෙනවා. ඊළඟට අපි එන්නට ඕන ඊට වඩා එහා තැනකට, ඊළඟට පියවරේදී. ඊළඟට පියවරේදී අපි බලනවා මෙන්න මෙහෙම. රූපය මම මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙනවා. වේදනාව මම මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙනවා. සංඥාව, සංඛාරය, විඥානය මම මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙනවා. මෙහෙම ගත්ත නිසායි මේ දුක එන්නේ. එහෙනම් බලන්න ඕන රූපේ මමද මගේද මගේ ආත්මයද? ඔන්න අපි ඒ පියවරේදී බලනවා කෙස්ලොම්නිය දත් සම්මස් නාරාදී වශයෙන් රූපේ මම මගේ වශයෙන් ගන්න පුළුවන්. ඔන්න දැන් අපි බෙදලා බලමු. කෙස් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? කෙස් කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා කෘෂ්ණාවෙන් වැළඳ ගන්නම දෙයක් නේ. ලොම් මම මගේ කියලා ගන්න පුළුවන් දෙයක්ද? ගැටීත් දෙයක්. මේ නියසුගතාර. ඊයකොතු මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියලා දැඩි කොට ගන්න වටින දෙයක්ද? මේකත් සුවසාර දුගෙන පිළිපොල් දෙයක්. කොහොම වෙලී කරන්න පටන් ගන්නවම සුවසාර දුගෙන පිළිපොල් දෙයක්. මම කියන්නේ මගේ කියලා ගන්න සුදුසු දෙයක් නෙමෙයි. මස දත්තික මම වගේ කියලා ගන්න සුදුසුද? මස් පොඩවලට මම වගේ කියලා ගන්න සුදුසුද? ඔන්න විචිලි වලින් හොයාගෙන හොයාගෙන යනකොට මේ එකක්වත් මම කියලා මගේ කියලා දූතට ගන්න වටින දෙයක් නෙවෙයි. එහෙම දැහැතට ගන්න, සිප වැළඳ ගන්න, මුහුණට ලං කර ගන්න වටින එකක්වත් හම්බ වෙන්නේ නෑ. ඔක්කොම මහා දුගඳ පිළිකුල් සුච්ච දේමයි හම්බ වෙන්නේ. එහෙනම් ඔන්න යාට අදහසක් එනවා. දැන් සමහර අය වරද්දක් කරගන්නවා. මෙතන මෙහෙම බලලා කෙස්ලොම් නියදත් සම්මස්නාර නියසුභාකාර දුගඳ පිළිකුල් දෙයයි ඇත්තේ. සත්‍යයක් නෑ මෙතන. පුද්ගලයෙක් නෑ. ආත්මයක් නෑ කියලා. අර නැති කරන්න හදන දේ බලෙන් නැති කරගත්තා. වැරදි උත්තරයක්. අපි නරක තැනකට වැරදි තැනකට ගියා වෙනවා. එහෙම උත්තරයක් ගන්න. දැන් අපි හොයලා බැලුවා කෙස්ලොම් නියද සම්මත් නහර ඇටයට නිදුක් බාකාර පිළිපදින්. මොන නුවණින් ගණී කරලා බැලුවා මේ. බලනකොට හම්බුණා මේ බඳු දෙයක් ඇත්ති. මේ බඳු දෙයක් ඇති තැනක නේද එහෙනම් මම මගේ ඉඳලා. කොහොමද ඒ අදහස උපන්නේ? රූපේ ඇත්තනම් මම වගේ මගේ ආත්මය කියලා ගන්න බැරි දෙයක්. ඒක තවදුරටත් හොයලා බලන මොනවද කෙස්? මොන වෙන්න හැදිලා තියෙන්නේ? අතවි ධාතු, ආකෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු එන්නේ. සතර මහා ධාතුෙන් කෙස් හැදිලා තියෙන්නේ. ලොම් හැදිලා තියෙන්නේ සතර මහා ධාතු. මේ සතර මහා ධාතුවට කියන නමක් කෙස් කියන්නේ සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුයෙන් හටගත් මේ හැඩයට කිස් කියලා කියනවා. සතර මහා ධාතුයෙන් මේ ආකෘතියට කියනවා ලොම් කියලා. සතර මහා ධාතුයෙන් මේ ආකෘතියට කියනවා නියපොතු කියලා. සතර මහා ධාතුයෙන් මේ ආකෘතියට කියනවා දත් කියලා. සතර මහා ධාතුයෙන් මේ ආකෘතියට කියනවා හම කියලා. සතර මහා ධාතුයෙන් මේ ආකෘතියට කියනවා වස්තු. ඉතින් මේ කෙස්ලොම් නියද සම්මත් මහර කියලා මේ කෙනකින් නම් පනවලා තිබුණාට මේ හැම තැනකම තියෙන ධාතුව. ධාතුවේ නානත්වයක් තියෙනවා. ධාතුවේ හැඩයක් තියෙනවා. එක එක නානාවිධ හැඩ තියෙනවා. ධාතුව රාශි වෙච්ච එකතු වෙච්ච ආකාරයේ එක එක හැඩ ලක්ෂණ තියෙනවා. එක එක හැඩයට එක එක නම් පනවලා තියෙනවා. ඔන්න දැන් යාට යථාර්ථයක් හම්බ වෙන හොයාගෙන යන. එහෙනම් තියෙන්නේ මේ හැම තැනකම තියෙන ධාතුව. කෙස් වල ධාතුව, ලොම් වල ධාතුව, නියපොතු වල ධාතුව, මසෙත් ධාතුව, හමෙත් ධාතුව, නහරවලත් ධාතුව, යටකටුවලත් ධාතුව. හැබැයි වෙනස මේ ධාතුවමයි ඇත්තේ. ඒ ධාතුවෙන් රාශි වෙච්ච හටගත්ත දෙයෙහි ස්වභාවය වෙනසක් තියෙනවා. පෙනෙන ස්වභාවයේ ඒ රාශි වෙච්ච ආකාරයේ ලක්ෂණේ වෙනසක් තියෙනවා. එතකොට මෙන්න මේ හිමින් දිගටි ලක්ෂණයට කෙස් කියලා පනවලා. එතකොට මේ කෙස් කියලා දකින්නේ මේ ධාතුවමයි. ධාතුවේ මේ හැඩයටයි මේ කෙස් ලොම් කියලා පනවලා තියෙනවා. ඔන්න යා හොයාගන්නවා ධාතුවම ඇති තැන ධාතුව දිහා ධාතුවට එක එක නම් පනවලා තියෙනවා. නම් පැනවීමක් තියෙනවා. මෙතන තියෙන්නේ ධාතුව විතරයි. ධාතුව ඇති තැන විවිධ නම් වලින් බලලා තියෙනවා. අපි මෙටි ගුලියක් ගත්තාම ඒක කිසි වටිනාකමක් නැහැ. හැබැයි මේ මෙටි ගුලිය අපිට පුළුවන් වටිනාකමක් හදන්න. අපි ඒකේ උන ආකෘතිය වෙනස් කරනවා. කුණේ ආකෘතියකට වෙනස් කළාම අපිට පේනවා හාවෙක් වනේ හරි ලස්සනයි. සල්ලි දීලා හරි ගෙදර ගෙනියන්න. ඔය මෙටි ගුලියම තව විදිහකට වෙනස් කළාම අපිට අලියෙක් ඇතිත් තියෙනවා. තවත් විදිහකට මෙටි ගුලිය වෙනස් කළාම මුවෙක් තියෙනවා. තවත් ඒ මෙටි ගුලිය වෙනසක් කළාම ඇටිලියක් තියෙනවා. තවත් ඒ මෙටි ගුලිය වෙනසක් කළාම නෑඹිලියක් තියෙනවා. තවත් ඒ මෙටි ගුලිය තව වෙනසක් කළාම කලගෙඩියක්. තවත් ඒ මෙටි ගුලිය වෙනසක් කළොත් ආකෘතිය අපට රූපයක් තියෙනවා. දැන් බලන්න මෙටි ගුලියමයි තිබුණේ ආකෘතියේ හැඩය විතරයි වෙනස් වුණේ. හැඩය වෙනස් වෙන්න වෙන්න නම එකම මෙටි මෙටිමයි ඇත්තේ. හැඩය වෙනස් වෙන්න වෙන්න නම වෙනස් වෙනවා. ඒ ස්වභාවයම හඳුනා ගන්නවා ධාතුවමයි ඇත්තේ. ධාතුවේ හැඩය වෙනස් වෙන්න 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 එකේක නම් පැනවිලා. මෙබඳු ධාතුවක් ඇති තැන කිස් කියන නම. උන්යාට හම් වෙන්නේ නම් මෙබඳු ධාතු ගොඩක් ඇති තැනට සත්වයාය පුත්කලයාය කියන සංකල්පයක් ගොඩ නගලා තියෙනවා. සම්මතයක් ගොඩ නගලා. එයාට හම්බ වෙනව පැනවීම සම්මුතිය. ධාතුව ඇති තැනට මෙහිම නමක් දාගෙන තියෙනවා. ධාතුව කෙස් නෙමෙයි. ධාතුව ලොම් නෙමෙයි. ධාතුව හැම තැනකම විශ්ව සාධාරණයි. විශ්ව සාධාරණ වූ ධාතුවට එක එක නම් දාගෙන. මැටි විශ්ව සාධාරණයි. මැටි ගුලියට එක එක නම් දාගෙන තියෙනවා. ආවෙක් මුවෙක් ක්ලෝනෙක් ඇතෙක්. දේව රූපයක්, මනුෂ්‍ය රූපයක්, බුද්ධ රූපයක් නම් පනවගෙන. ඇතුළත ඇත්ති මැටිම. මැටි හැටියට දකිනකොට මේකට කිසි තණ්හාවක් නැහැ. මැටි මැටි හැටියට දකිනකොට කිසි තණ්හාවක් නැහැ. හැබැයි මැටි කියන යථාර්ථයේ වෙහිලා ආවෙක් මුවෙක් කියනකොට ඔන්න තණ්හාව උපන්නේ. ධාතු හැටියට බලනකොට කිසි තණ්හාවක් නැහැ. ඒ මෙතනත් ධාතු, අතනත් ධාතු, අරහෙත් ධාතු, මෙහෙත් ධාතු විශ්වයේම තියෙන ඒටි. දැන් ධාතු වෙහිලා කෙස් පේනකොට, ලොම් පේනකොට, නිය පේනකොට ඔන්න එක විදිය. ඒක ඔක්කොම එකතු වුණාම ඔන්න මනුස්සයෙක් වෙනවා. ඔන්න යා හඳුනා ගන්නවා රූපේ පිළිබඳව නුවණින් මෙනෙහි කරලා හරි විදිහට මෙනෙහි කරලා අනේ රූපය කියන්නේ මෙන්න මේ බඳු ධාතුවක් ඇතිගෙන ධාතුව ඇති තැන ධාතුව ධාතුව හැටියට නොපෙනෙන නිසා නොදකින අවිද්‍යාව නිසා මේ සත්‍යයේ කුසලයේ කුසන වීමක් කරගෙන ඒක හිතෙන් හදාගත් එකක් නේද? දෘෂ්ටියක් නේද? ඔන්න දෘෂ්ටිය හඳුනා ගන්නවා රූපය පරිස්සම්. අපි රූපය ගැන හොයන්න ඕන, කායානුපස්සනාව වඩන්න ඕන මෙන්න මේ උත්තරේ ගන්න. ඉතින් මේ විදිහට අපිට අනිත්‍යකත් හොයන්න වෙනවා. දැන් මම වඩා පාලි ගන්න බැහැ. ඒකමාරක් ගිහිල්ලා තියෙන්නේ. ඒකමාරක් ගත වෙනවා. අපි ඉදිරි සතියේ ඉතුරු ටික ඒ විදිහෙන් කලබලයක් නැතුව පිළිවෙලින් මේ ටික අවබෝධ කරගෙන යන්නේ කොහොමද කියලා අපි හොඳට කතා කරන්නේ. අපහැදිලි වෙන තැන් වහලා දාන්න එපා. කතා කරලා මගෙන් අහන්න අහන්න දුන්නේ ටික නම් තේරුන්නේ අකෞතරය. දහසරයක් හරි කමන්නේ අහන්නේ ඒ ටික තේරුන්නේ ආයි කියන්නේ. මොකද ඒ ටික අහගන්න නැතුව එහාට ගිහිල්ලා වැඩක් නැහැ. එනිසා නැවත නැවත අහගෙන තේරුම් අරගෙනම අපි හැම කෙනෙක්ම මේ ටික තේරුම් අරගෙන ඉදිරියට යන්නේ. එනිසා දැන් අපි මේ කතා කරපු ටික අපහැරේ නමතක නොවෙන්නේ නැති මෙන්න මේ පදනම මත පිටලා අපි හොයමු. පරේෂණිය පටන් ගන්නවා. දැන් රූපේ දිහා බලන්නේ මේ විදිහට. අපි ඊළඟට නැවත අපි වේදනා සංඥා සංකාර දිහා තව බලන්නේ. රූපේ දිහා තවත් ආකාර වලින් බලන හැටි අපි ඉගෙන ගන්නවා. ඉතින් දැනට අපි ඒ දර්ශනයට පිවිසෙන්න තෝර මූලික පදනම පිළිබඳව අද දවසේ අපි කතා කරන තවත් බොහෝ ඉගෙන කතා කරන්න තියෙන ඉදිරි කතා කරමු. ඒ සඳහා උත්සාහයේ වීර්යය ඔබට පහළ වේවා. එදාම දක්වන නුවණ උපදීවා. ඒ සඳහා එරෙහි වන යක්ෂ භූත මාර සතු කර්ම රෝග පීඩාවන් දුෂ්මාන අදුෂ්මාන සියලු යහපතාන් සීතල සී සතර දිස් දේවා ලබන සමාන වෙනින් හැම දෙනාටම ලැබේවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයං සුතිවං පදං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. අද දවසේද මේ පින්කමේ දායකත්වයේ ලැබෙනින් ඒ හැම දෙනා විසින් තුන් ධර්ම දානයක් බොහෝ දෙනාට දුන්නේ. ලෝකේතම තුන් ධර්ම දානයක් දුන්නා. මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානෙන් ධර්ම දේශනා කිරීමෙන් අපි හැම දෙනාම කරගත් උතුම් කුසල ශක්තිය හැදු බඳු ගුරු දෙනා පිය දුවා දරුවන් ආදී කවුරුලා අපි හැම දෙනාට මේ ජීවිතයේ මේ ගෞතම සාක්ෂියේ උපර දෙවිවාද අමා නිවන් සුව පිණිස හේතුවා. මතුබුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු සම්බුදු සාසන නාමක උපකාරක දේවතුමු එයාටත් පින් ඇති වේවා. දිව ඉතුරු වැඩි දෙවිවා රතන බෝති. අපි හැම දෙනානමින් නැති මේ පරලෝකීය මොහොතේ ගුරුවරු ඥාති මිතුරා දරුවන් වාගේ ඥාති වර්ගයාටත් විශේෂයෙන් අද දවසේ සායකත්වය ලබා ගන්න ඇති සම්බන්ධයට ඒ පින්වතුන් නමින් මේ පරලෝකීය සීකපේ යම් යාත්‍නිකයි කියන්නේ දිනාතමත් විහාර ගණයේ අපවත් වී වදාළ පිළිසාරේ නාගත් ස්ථානයේ ගොඩනගන පරලෝකීය යම් පිළිසත් අපේ උපකාරක උපස්ථායක දිමාපිය ගුරුවරාගේ මතත් පරලෝකීය මේ කුසල ධර්මයන් 100ක්වත් වෙනවා. සසර ජීවිත ශෝතක්. පින්වත් හැම දෙනාටත් ඇදු ඇදු ගුරු දෙමා පියදුවා ගරුවන්නා දී පවුල්වල මතක් ඒ තමයි කප්පේ දරණ හැම දෙනාටත් ඒ පවුල්වල සෑමටත් සියලු ලෝක සත්ත්වයන්ටත් ගෞරව දෙසාමි මහන්සේනටත් මේ ජීවිතේම මේ උතුම් සද්ධර්මය අවබෝධ කර ගැනීම අවශ්‍ය කරන දුක් නිරෝධී සුව සම්පත්තිය පිළිබඳ කායික මානසික සුවය කායික මානසික සුවය සියලු යහපත සාන්තිය ලෙසම දේවා නිතර කටයුතු කරන සුදුසු ගුරු ඥාන සාපි අසත්පුරු ශාස්ත්‍රයේ ප්‍රතියොම් නොවි උතුම් කල්‍යාණ මිත්‍ර සත්පුරු ශාස්ත්‍රයේ කවතවත් ලැබ සත්‍ය ධර්මයන් දී අවබෝධ සම්පීතියෝ වජ්ජං තෝ සම්පරෝගෝ විනක්තතු මාතේ භවක්ඛං සරාජෝ සීදීගාදුකෝ කව අභිවාදන සීදිස්සං සම්මුත්තා පුතාය සත්තාරෝ